මේ උදුහිත යටිහිත සොයන් යෝජනා මේ ආදී වශයෙන් මේ බටහිර මනෝවිද්‍යාවක් කියන බුද්ධාමතන මේක කොහොමද ගලපන්නේ කියන එකයි මේ තව ප්‍රශ්නයක් අහන්නේ. අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මේ හිත පිළිබඳව නම් කතා කරන්න ගිහිල්ලා ඉතින් කිසිම විදියකින් කිසිම පුද්ගලයෙකුට හිත කියන එකේ අංශු මාත්‍රය තෝරාගන්න බැහැ. ලෝතරා බුදුරන් වහන්සේ ලෝකෙට දේශනා කළ ධර්මයේ පිට. තවත් හිත හඳුනා දෙන්න පුළුවන් සමතේක් ලෝකේ නැහැ. හිත කියන්නේ මොකක්ද කියන එක අපි හිතමු මෙහෙම දෙයක්. යම්කිසි රෝදයක වර්ණ 6ක පාට පැටි 6ක් හදලා අර අපි කියන බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ. මෙන්න මේ වගේ යම් කාඩ්බෝඩ් එකක හෝ එවන් රෝදයක් හදලා රෝදේ හදනවා වෙනම කොටස් 6කට වර්ණ 6ක් හදලා හිතන් පාට 6කින් පැටි 6ක් හදනවා. දැන් මේක දිහා බලාගෙන නවත්තලා තියලා වල්නකොට මේ රතු පාට, මේ නිල් පාට, මේ කහ පාට, මේ කොළ පාට, මේ දම් පාට, මේ ආදි වශයෙන් පාට කීයේ. අපි 요거 කරකවනවා. වේගයෙන් කරකවන ගමන් කියන දැන් කියන්නේ කො පාට? දැන් අපිට කියයිද ඕකේ රතු පාට තියෙනවා, මෙන්න කහ පාට, මෙන්න නිල් පාට, මෙන්න නිල් පාට මෙහෙම කීයේ. නැවැත්වුව කියනහම නැවැත්වුව කියනහම දකින්න මුළු. ගමන් කරනවා කියනහම දැක්ක හැටි. ගමනේ කරනකම් දකින්නේ බෑ. ගමනේ කරනකම් මොකද දකින්නේ? පාට හය වෙලෙම තෝරා ගන්න බෑ, ඔක්කොම එකක් හැටියට ගන්නවා. ඒ වගේ නවත්තපු කෙනාගේ දැකීමයි, නවත්තලා බලපු කෙනාගේ දැකීමයි, කලකවාදී බලන කෙනාගේ දැකීමයි දෙක. යන්නේ සාගතහගතද, ද්වේෂසහගතද, මෝහසහගතද? ඔව්, රාගය තුල කරකිනවා, ද්වේෂය තුල කරකිනවා, මෝහය තුල කරකිනවා. මේ චක්‍රයේ කරකි යන කෙනෙක් ඒ අය හිට් වින්ග් කරලා දැනගන්නවා කිව්වොත් ඔහුට හේතු නැහැ. දැනගන්න ක්‍රමයක් නැහැ. යම් කෙනෙක් රාගේ නැවතුනද, හේකලද, ද්වේෂක් හේකලද, මොහක් හේකලද, ගමන නැවතුණා. නැවතිච්ච කෙනා දකින්න නවත්වපු රෝදේ පාට වෙනම දකින්නවා වගේ. දැන් හිතේ ස්වභාවයන් දකින්නවා නම් හිතේ චන්ද රාගේ නවත්වපු කෙනෙක් ප්‍රමණේ නවත්තන්න චන්ද රාගේ නැවතුණු ප්‍රමණේ නවතිනවා. හිතේ ගමන නවතිනවා, හිතේ වේගය නවතිනවා. අන්න එතෙන්ටපත් වෙන කෙනෙකුට පුළුවන්කමත් වෙලා ඒකාග්‍රතාවයටපත් වෙන්න. උපේක්ෂා ඒකාග්‍රතාවයටපත් වෙන කෙනාට නැවතිලා තියෙනවා. නැවතිච්ච කෙනා හිතගෙන බලනකොට පේනවා අර කියන්නව කරකවන බලන්න බැරි හිත දැන් පේනවා. අන්න එයාට දකින්න පුළුවන් එනවා මෙන්න රාග හිත, මෙන්න ද්වේෂ හිත, මෙන්න මෝහ හිත, මෙන්න ක්‍රියාත්මක හිත, මෙන්න විපාක හිත, මෙන්න සංකාර ගොඩනගෙන හිත. මේ විදිහට දකින්න පුළුවන් එනවා මූල ධර්ම. අනික් කෙනෙකුට මේ මූල ධර්ම තෝරාගන්න බැහැ. මේකේ උපරිමයෙන් නවත්තව බුදු පියාණන් වහන්සේ අනාවරණ ඥානින් අසක් මුල්ලක් නැහැ රෙපින්නෝ. මෙන්න හිත ගහේ. මෙන්න හිත ගොඩ නැගෙන හැටි. හිතක් වෙන ගොඩ නැගෙන විදිහමයි. හිත හැදෙන්නේ પરම්පරා වීදි වශයෙන්. එහෙන් හිත පහළ වෙච්ච ඒවා චක්කුද්්වාර වීදියා යනකම් කියලා නවතින්නේ නැහැ. ඒ චක්කුද්්වාර වීදිය ගියර පස්සේ මනෝද්්වාර වීදි තුනකින් ඒක මුක්ති විදිහකම් ඒක නවත්වන්නේ නැහැ. ඒක තියෙනකම් තව සුවත සෝතාද්වාරෝ ගානද්වාරෝ චිත්තයක් හටගන්නේ නැහැ. සෝතද්වාර චිත්තය හටගත්තාට පස්සේ චිත්තක්ෂණ 17ක චිත්ත වීතියක් යනවා සෝතද්වාරයේ මුල් කරගෙන. ඊට පස්සේ අනුපද්ද ආධාරක චිත්ත වීති තුනකින් ඒක මුක්ති විඳිනවා. ඊට එතකන් තව එකක් හෙටෙන් තියෙන්නේ නැහැ. එක එක චිත්ත වීතියක එක චිත්තක්ෂණයක් පහළ අනිකව නැහැ. ඒ චිත්තක්ෂණයේ ගෙවෙනකන් අනික පහළ වෙන්නේ නැහැ. ඒක ගෙවෙන කොට ඊළඟ එක පහළ වෙන්නේ. ඒ කියන්නේ අනුකූල ක්‍රමයකට. මේ ආකාරයෙන් මේ චිත්ත වීති පිළිබඳ විශාල විග්‍රහයක් බුදු පියාණන් වහන්සේ අනාවරණ ඥානින්ට කළා දේශනා කරන දී තමයි සරිවිත් මහරහතන් වහන්සේ ලෝකෙට කියලා දුන්නේ. බුදු පියාණන් වහන්සේ කියලා දුන්නාම අපිට වෙන්නේ මාතෘකාව කියලා දුන්නා. උන්වහන්සේගේ දහම් දැනීම අතිවේගයි. බුදුරණන් වහන්සේ ඉදාසුළු මොහොතතුළ විශාල ධර්මයක් දේශනා කරන්න පුළුවන්. වටහා ගැනීමේ ශක්තිය අනුවයි උන්වහන්සේව දේශනා කරන්නේ. උන්වහන්සේ සාමාන්‍ය උන්වහන්සේගේ කතික වේගයේ බැලුවොත් එකෙනෙක් එක වදනයක් කතා කරනකොට බුදුරණාහන්සේ 512 කතා කරන්න පුළුවන්. සාමාන්‍ය විදිහේ එක වදනයක් කතා කරන මොහොත තුළ ඒ වගේ වදන 512 බුදුරණාහන්සේට කියන්න පුළුවන්. එවන්දු දේශනා හැකියාව බුදුරණාහන්සේ තියෙන. මේක අති විශේෂ කෙනෙකුට ගන්නකොට ආශ්චර්යමත් හැකියාව. මේ සරිවිත් මහරහතන් වහන්සේට උන්වහන්සේ කරන ඒකාන්ත කරන වේගියක් කරන දේශනාවක් ඇතනම් මොහොතකින් දරා ගන්න පුළුවන්. ඒක විදි අර්ථවත් වටහා ගන්න පුළුවන්. ඉතින් උන්වහන්සේ බුදුරණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අදි වේගයෙන් දේශනා කළා ඊට පස්සේ උන්වහන්සේ ඒක නැවත නුවණින් අරගෙන අනික් අයට ගැලපෙන ආකාරයෙන් ක්‍රමානුකූලව දේශනා කළා. දැන් මෙන්න සිත් හද ගන්න හැටි මෙන්න සිත් 89ක් වෙන හැටි අපිට දේශනා කරලා තියෙන මෙහෙමයි. මෙන්න ජෛත්‍යික 52ක් හැදෙන හැටි. මෙන්න එකිනෙක සිත් හද ගන්න හැටි. මෙන්න ద్వාරවල හිට නිගෙන හැටි. එක චිත්තක්ෂණයක් වෙනදා කව චිත්තක්ෂණයක් එක සම්බන්ධයක් නැහැ. යන වෙලෙල චිත්ත වීති පිළිවෙල මේකට විශාල විග්‍රහයක් තියෙනවා. අන්න ඒක තමයි චිත්ත වීති කාණ්ඩය කියන්නේ. චිත්ත ජෛත්‍යික ආදී වීති කාණ්ඩය. හිත් හට හිත් පෙළ හට ගන්න. හිත් පෙළක් හට ගැනීමේදී පෙන්නපු ක්‍රමේවා. හිතා ගන්න බැරි ලෝකේ හිතන්නවත් බැරි ලෝකේ. උදු හිත යටි හිත ඊටත් යටි හිත මේ ආදී වශයෙන් හිත් ගැන කතා කරනකොට මොන විදිහෙන්ද හිතක් විග්‍රහ කරගන්නේ? චිත්ත වීතියක් හට ගන්න හැම මොහොතක් පාසා ඒ චිත්ත වීතියක මුල් කොටස විපාක. අග කොටස ජවන කොටස සංඛාර. ජවන පහළ විචර අපි කියන උදු හිත කියලා. ඇහෙන් පහළ වෙන චිත්ත වීතිය හට ගන්නකොට ඇහෙන් එක එක චිත්තක්ෂණ පහළ වෙන චිත්ත වීති වශයෙන්. මේ කෙටියෙන් කියන්නම් ඔය තේරුම් ගන්න හරි අමාරුයි අනිසරේ කියනවා. දැන් සමහර අය කියලා තිනවා මම කියන දේශනා කරන ධර්මයේ ගැඹුරුයි අපි තේරෙන්නේ නැහැ කියලා. මොනවා කරන්නද? මේ වගේන භාවිතාවල ප්‍රතිපිච්ච නිසාම තමයි මේක හොරගන්න බැරි වෙලා තියෙන්නේ. කවද කවරද අවුරුදු ගානක් හරි මේ වචන ඇහෙනකොට මේ වචනේ එකින් එක හිතේ අර්ථවත් දරන්න පටන් ගත්තාම බුදුගාන වහන්සේ දේශනා කරපු ගැඹුරු ධර්මයේ වැඩි හිට පටන් ගන්නවා. ඊට පස්සේ හිතනවා ඒ කාලෙන් අපි තේරෙන්නේ නැහැ දැන් නම් තේරෙනවා කියන දවසක් ඉන්නවා. එතන ඒ දවසේ ඉවසිල්ලෙන් බලාගෙන සාවධානව වහගෙනුත් මනස යොමු කරගෙන ඉන්න ඕනේ කොහොම හරි මේක තේරු ගන්නවා කියන අර්ථය. කොහොම ටික කාලයක් ඉන්නකොට දහම් නෝන වැඩිලා ධර්මඥානිය ලැබිලා පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේක ප්‍රශ්නයක් නෙමෙයි. මේ අපි දැනගන්නේ ඇහැට පේන වෙලාවට කනට ඇහෙන්නේ. නාසයට දැනෙන්නේ. දිවට රස දැනෙන්නේ. කයට ස්පර්ශ දැනෙන්නේ. වෙන මනෝද්වාර වශයෙන් වෙන සිතිවිලි පේනවා කියන්නේ. ඇහැට පේනලා දැන් චක්කුද්වාර චිත්තවි. තත්පරයක් යනකොට කෝටි ලක්ෂ ගාන වාර ගාන මේ චිත්ත වීති අධි වේගයෙන් ක්‍රියාත්මක වෙන නිසා අපිට හිතා ගන්න බැහැ ඇහැට පේන වෙලාවට කන්ට ඇහෙනවා ඒ වගේම අපිට දැනෙනවා නාසයෙන් දැනෙනවා ගහක් දැනෙනවා ස්පර්ශයක් දැනෙනවා හිතන්න පුළුවන් මේ ඔක්කොම චිත්ත හරිය කියලා හැකියි අපිට හිතෙනවා මේ අධි වේගවත් ක්‍රියාවලිය නිසා මේක නවත්තලා බැලුවොත් තමයි වෙනින්ම පේන්නේ නැත්නම් අපිට ඇත්ත වෙන්නේ නැහැ දැන් චක්කුද්්වාර චිත්ත වීතිය හට ගන්න වෙලාවට තව කිසිම චිත්ත වීතියක් ඇති හිතක් ඇති කෙනෙක් ලෝකේ නැහැ හිත කියන්නේ එහෙම එකක් ඇහැට පෙනීමක් කියන පෙනීම මුල් කරගත හිත හද ගන්නකොට හද ගන්න ක්‍රමයක් එකක් විග්‍රහ කරලා දෙන්න මේක හරි ගැඹුරුයි ඔක හොයාගන්න ලේසි වැඩක් නෙමෙයි ඇහැට හිතක් එනකොට ඇහැට රූපයක් හද ගන්න වෙලාව වෙනකොට ඇහැට රූපයක් ඝට්ටණය වෙන වෙලාව වෙනකොට මනස පිළිලා තියෙන්නේ අර කියන බවාංග චිත්ත සංතතිය කියන එක පෙර භවයේදී මේ මිනිස්කයක් ලබා ගැනීමට යම්කිසි අරමුණක් ආවද ඊ ආපු අරමුණට අනුකූලව අපි හිත යම් ස්වභාවයක් ගත්තාද? ගති ලක්ෂණයක් ගත්තාද? අන්නේ ගති ලක්ෂණයේ මුල් කරේ තමයි ගතිය මුල් කරගෙන මේ උපතාර. ඒ ගතිය තමයි අපේ හිතේ තියෙන අපි අර අභ්‍යන්තරයේ තියෙන බවාංග හිත කියන්නේ ගති හිත. ගතියට අනුකූලව නිකුත් කරන්නා වූ මනෝද්වාර චිත්ත වීතියක් නිකුත්වාගෙන යනවා. මෙන්න මේකට කියනවා අර අපි කිව්ව අතීත බවාංග චිත්ත පරම්පරාව කියලා. මෙන්න මේ චිත්ත පරම්පරාව යම් තැනක ඉපදුනහම ඒ අධ්‍යායයක අවසාන වෙනකන් යන්නේ ওই චිත්ත පරම්පරාව. අතුරු හිත හට ගන්නවා නම් පංචද්වාරයෙන් හට ගන්න ඕනේ එක මනෝද්වාරයෙන් වීති හිතක් අතුරු හට ගන්න ඕනේ. අතුරු හිත වලින් තමයි මේ ලෝක භුක්තිය ලබන්නේ සත්‍යයේ. හිතකම ලෝක භුක්තිය නොලබන හැම මොහොතක් පාසාම අර උප්පත්ති ප්‍රතිසන්දීයේ අරකට චිත්ත විදියේ ගතියේ මුල් කරගෙන. ඒ ගති ස්වභාවය උපනම් වමි. ඊට අනුකූලවන්නා චිත්තක්ෂණ පහල කරමින් බවාංග චිත්ත පරම්පරාව ගමන් කරනවා. මෙන්න මේ බවාංග චිත්ත පරම්පරාව යන විලාසක තමයි. කර්ම ශක්තිය ක්‍රියාත්මක කළා. අපේ ඇහැට රූපයක් ඝට්ටණය කරලා දෙන්නේ. අපි සූක්ෂම හිතේ එකක් දැනගන්නන්නේ විග්‍රහ වශයෙන් පෙන්නන. උඹ වේලාවක් යන එකක් හැටියට පෙන්වන්නේ මේ වේලාවක් යන එකක් නෙමෙයි. තත්ත්‍රයෙන් කෝටි ලක්ෂයට බෙදලා පංගු 17ක් යන තරම් කාලයක් තුළ වෙන එකක් තමයි මේ වැඩිපුර මෙහෙම විග්‍රහ කරන්නේ. ඔන්නේ වේලාවට රූපේ ඝට්ටණය වෙනකොට ඇහි. හිද්ද වෙන එක හිද්දියක් වෙයි. ඇහැට රූපයක් ඝට්ටණය වෙනකොට හරි ගැඹුරු පැත්තක්. මේ මත්හැට සතර මහා භූතයන්ගෙන් හටගත්ත රූපයක් මේ දෙක අඳුරු කරලා හටගත් යම්කිසි ආලෝක කිරණයක් ඇවිදිනා. ඒ වස්තුවෙන් පරාවර්තනය වෙන්නා වස්තුව වැඩිලා පරාවර්තන ආලෝක කිරණේ. අපේ චක්කු ద్వාරයට වදිනවා. මේ මස් ඇහැට වදිනවා. මේ මස් ඇහැ පිළිලා තියෙන්නේ කර්මජ කයකින්. සූක්ෂම කය ප්‍රසාද කය කරගෙන. මත්ලියේ සහිත ඇහැට. ඒ සමානවම මේ හැඩරුවම ඇති. ප්‍රසාද කයක් තියෙන්නේ. කර්ම ශක්තියෙන් නිකදුව කිරණ කයක රූපයක් කිරණ ඇහැක් තියෙනවා මේ කිරණ ඇහැ අපේ ඇහි ගන්න තමයි තියෙන්නේ මේ කිරණ හැට යම්කිසි ස්පර්ශයක් එනකොට එතනින් පරිවර්තන දා වදිනවා අර කියන මේ මස්ලිය හැට ස්පර්ශයක් වැදුනහම ආලෝක ස්පර්ශයක් ඒ ඇතුලේ ස්පර්ශ සංඥාව කම්පණය අර කිරණ හැ කම්පා කරනවා මෙන්න මේ කිරණ ඇහි ඉඳලා කිරණ හරියක් මේ හරියට කර්මජ කය කිව්වේ ඒක අපේ හදවතත් ඇසුරු කරන කර්මජ කය පිළිබඳ හදවත ඇතුලේ වස්තු රූපය කියලා එකක් තියෙනවා ඒක කිරණ රූපය අති සූක්ෂමයි අන්නේ වස්තු රූපය වට කරගෙන පස්වලකින් තියෙන රූප පහ. ඒ වස්තු රූපයට සතු කරන්නේ. දැන් මේක හරිය ගැඹුරු. ඝණ්ඨාරයක් අරගෙන ගත්තහම අපිට ඔකේ උපමාව දීලා තිබුණා ඉතින්. ඝණ්ඨ කියන්නේ ගැටෙනවා. ඝණ්ඨාරය කියන්නේ ගැටෙන ආකාරය. යමක් යමක ගැටෙන ආකාරය පෙන්වන්නයි ඝණ්ඨාරය කියන්නේ. ඒක තමයි ඝණ්ඨාරය කියන නම හැටි. ජාර වටේ තියෙනවා තේසයක් නැහැ වට කරපු ඝණ්ඨාරයේ ලොකු අර හෝන් එක වායකරු. ඕක ඇතුලේ තියෙනවා gediya කියලා එක. ඕකේ බැලුම් රෑනක් තියෙනවා. රෑන අපි එක හැරයක් ඇද්දොත් අර gediya එකපාරක් අර වටේ ගැට්ටේ වදිනවා. එකපාරක් වැදුනහම සාදයක් දෙන්න පටන් ගන්නවා දාන් 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 දායි නම් සාදය. දාන් කියන සාදය නම් ඒකෙම අනුරාවය නැගිනවා. යම් විලාවක් යනකම් නැගිනවා. දැන් මේ වැදෙන සාදය කොහොමද? මෙන්න මෙහෙම තමයි වස්තු රූපේට වටේ තිබෙනා වූ චක්කු ප්‍රහාද රූපයක් කියන රූපේ එකපාරක් වැදුනහම අර ඝණ්ඨාරය ගෙඩිය වැදෙනවා වගේ. එකපාරක් වැදිලා අහකට ගියහම අර ඝණ්ඨාරයේ වටේ තියෙන අර කවරේ ප්‍රතිරාවේ දෙනවා වගේ. දහහත් පතාවක් කම්පන රාවයක් දෙනවා පසු රූපේ මේ චිත්ත වීතිය හැදෙන ප්‍රමේ වී කියන්නේ දෙන්නේ නැහැ පොත්වල මේ තෝරා ගන්නයි මේ කියන්නේ එකපාරක් වැදුනහම දහහත් පතාවක් වස්තු රූපේ කම්පා වෙනවා වස්තු රූපේ විහිලා තියෙන මනෝද්වාරයටයි විහිලා තියෙන්නේ එතකොට අපිට හිතවිලි හටගන්නේ මනෝ ධාතුවත් එක්ක සම්බන්ධ වෙනවා අන්න මනෝ ධාතුවට ස්පර්ශ වෙලා තියෙන්නේ මේ වස්තු රූපේ ආසන්නම රූපේ අර වස්තු රූපයේ 17 වතාවක් කම්පා වෙනකොට කම්පන ස්පර්ශ වාර 17ක් අර මනෝ ධාතුව කම්පා වෙනවා අන්න ස්පර්ශ වාර චිත්ත අන්න හෘද රූපයේ කිව්වොත් ඔන්නේ 17 වතාවක් සම්පින්දනේ දැන් අර කම්පන වාර 17ක් යන එක තමයි චිත්ත වීතියක චිත්තක්ෂණ 17ක ආයුෂ කාලය කියන්නේ හෘද රූපය කිව්වොත් ඔන්නේ ඔබට හෘද රූපයේ එකින් එක අරමුණට එක එක පාර හටගන්න රූප අරමුණක් වැදුනහම සියුම් වාර 17ක් කම්පා වෙනවා. ඒකේ ආකාර හතාව එක විදියක්. දැන් අපි උපමාවක් වශයෙන් අරගන්නවා මෙහෙම දෙයක්. අර ඝණ්ඨාරයේ වටේ තිබෙන අර ඒ වටේ තියෙන කවරේට නේද හදලා තියෙන ලෝහයෙන් හදලා තියෙන කවරේට අපි එකපාරක් අර ගෙඩිය ගැහුවා. එකපාරක් වදිනවා. දැන් ඕකට වදින ගෙඩි පහක් තිබුණා. ගෙඩි පහක් වදින ක්‍රමයක් තමයි තියෙන්නේ. නමුත් ඒකේ තියෙන ලාංඡනය විතරයි අදින්. පහක වැඩිවීමෙන් තමයි වේහික සද්දෙන්නේ එක එක විදිහට. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. කන්දි ඇණයක් විතරේ තියෙන එකක්. ඒකේ සතුටක් කරනවා. තින් ගන්න සද්දයක් ඉන්නේ අර කේසයක හද කරපුවා. ඇඟිල්ලක් විතර එකක් තියෙනවා. තව එකක්. ඒ අතර කැලෙන් තත්තු කරොත් දන් ගන්න සද්දයක් එනවා. ඊට වඩා සද්ද වෙන්නේ. මහා ප්‍රහිල තරම් ටිකක් ඊට වඩා ලොකු එකක් ගන්න. ඒකෙන් ගන්නවා. ඊට වඩා සද්ද වෙන්නේ. ඔය විදිහට ගින පහකින් යන පස්සේ දෙකේ ඒකේ ඔරොත්තු දෙන උපරිම වට. ඒකම පුළුවන්ම සද්දයක් වෙනවා. හැබැයි මේ එකින් එකට ගහපුවාම සද්දාව කම්පර වාන වාර ගන්න සමානයි. සද්ද ප්‍රමාණය අඩු වෙනවා. අර යකදැනියක් වැනි කූරුවේ කූරෙන් අර අර කියන වට කවරේට ගැහුවොත්, ඝණ්ඨාරේ කවරේට ගැහුවොත්, ටින් ගන්න සද්දය දිගටම යනවා. හැබැයි ශබ්ද කම්පනවාණ යදානන්ද හිමින් ඒ ගාන ගියා. ඊට ලොකුින් ගහර කම්පන වාර ගාන වැඩි වෙන්නේ. කම්පන වල කම්පන වේගය වැඩි වෙනවා. වාර ගාන අර ගානවා. මෙන්න මේ වගේ හෘදයේ වස්තු රූපයට වැදුනහම යමකින් එකපාරක්. ඒක 17 වතාවක් කම්පා වෙනකන් ඒක යනවා. සියුම් මෙහෙකින් වැදුනහම සියුම් හීන් හඩගී. නැහ හීන් කම්පණයකින් 17 වතාවක් යනවා. ඇහෙන් වදින එක හීන නෙමෙයි. කනින් වදින එක ඊළඟ වට වේග. නාහෙන් වදින ඊළඟ ලොකු වේග. රසයෙන් දිවෙන් රසයෙන් වදින ඊළඟ ලොකු වේග. කයි පොට්ටබ්බෙන් වදින්නේ ලොකු මේක. ඔන්න පහකින් ඕකට පහරල් එකේ පාර වදින්නේ. ඕක එක්තරාල්ගේ හැදිලා තියෙන සත්ව නියමයේ ඕකයි. දැන් ඇහෙන් එකපාරක් වැදුණා නම් අපි කියන චක්කුද්්වාර චිත්ත වීදියක් ආරම්භ වුණා. එකපාරක් වැදිලා එක නිහඬ වෙනවා. කම්පන වාර 17ක් යනවා වස්තු රූපේ. කම්පන වාර 17ට සෙන 17ක් යනවා දැනීම් 17ක්. අන්න ස්පර්ශ 17යි වේදනා 17යි සංඥා 17යි චේතනා 17යි ඔය ක්‍රමයේ යනවා එකින් එකට 17 17 චිත්ත වීදි. නෑ ඉස්පා එක 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 කම්පණයකට ස්පර්ශ වාර එකයි වේදනා වාර එකයි සංඥා වාර එකයි චේතනා වාර එකයි ඔය ආදී වශයෙන් මානසිකාර වාර එකයි මේ විදිහට යනවා ඒක. ඉතින් කියනවා එක චිත්තයකට ස්පර්ශ වේදනා සංඥා චේතනා මානසිකාර කියලා මෙන්න මෙහෙම පහක් හටගෙන. ඔය පහකින් හිතක් නිපදවනවා. චිත්තක්ෂණයක් නිපදවනවා. චිත්තක්ෂණයේ තියෙන චෛතසික තමයි අත්‍යවශ්‍ය චෛතසික තමයි ස්පර්ශ වේදනා සංඥා චේතනා මානසිකාර කියන්නේ. තවත් ඔක විග්‍රහය වෙලා යනවා හතකට. සත්ත්‍ය හතක් ඇතුලේ සර්වචිත්ත සාධාරණ ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතයෙන් දිවි මානසිකාර කියන්නේ. ඕකෙන් අත්‍යවශ්‍ය හිතක් හට ගැනීම වෙන් කරන තමයි පහ වෙන්නේ. හරි ගැඹුරු තැනක් ඔය විග්‍රහය. මෙන්න මේ වදිනේ එක එක පාරක් යනකොට වදින්නේ එක හිතයි. නැ පළමුව මේ හිත ගොඩනගලා දෙන්නේ විපාකස්කන්ධයක් වශයෙන්. කර්ම ශක්තියෙන් ඇහැට රූපයක් ගන්න එක වදීමේ කර්මජ ක්‍රියාවලියක් මුල් කරගෙන. මෙන්න මේ පළවෙනි පාර වදිනකොට හිත දැනීම් භුක්තිය හිතේ අර බවාංග භුක්තිය. පෙර වරින් මැරෙනකොට ආපු ගති ලක්ෂණේ දැනීම හැදෙවිලා තිබුණේ. ඒක නේ බාහිර දේවල් හිතන්න බෑ. ගති ලක්ෂණයක් විතරක් විද්‍යාමාන වෙවි තියෙනවා. ඒ ගති ලක්ෂණේ පෙර භවයේදී ගත ගතියේ ගති ලක්ෂණේ. ඒක භුක්ති විදිහ තමයි හිත ඉන්නේ. මේ එකපාරක් ස්පර්ශ වැඩිනකොට අර වස්තු රූපේ එකපාරක් කම්පා වෙනකොට ඒ භුක්ති අල්ලගන්න හිත දස්ස නැහැ. අතීත භවාංග කියලා එකක් ගියා. ඒක චිත්තක්ෂණය අතීතයට ගිහිලා ගියා අල්ලගන්න බැරි වුණා. ඊට පස්සේ දෙවෙනි භවාංග කම්පණය වෙනකොට අර භවාංග ස්වභාවයේ මානසිකත්වයේ කරගෙන ඒ දැනීම තුළ හිටපු ඉත එකක් ගැස්සීමක් එනවා. ඒක භවාංග චලන කියලා. හිත ලැහැත්විලා ඉන්නේ අරක හිටියට. පංචාද්වාරයෙන් එන එක කොයි වෙලේ දෙන්නේ භුක්ති විඳින කෙනා බලන්නේ. දැන් ඒක භුක්තියට හැරෙනවා චලනයේ වෙලා ඒ පැත්තට හැරෙනවා. ඒ ආව මානසිකatte ඒ ඉස්සෙල්ලා තිබ්බ දැනීම නවතිනවා. භවංග උපච්ඡේද කිව්වා ඒක. දැන් ඊට පස්සේ ආවර්ජනා කරනවා හිත. අන්න ආවර්ජන චෛතසිකයක් ඇවිල්ලා. මොකෙන්ද මේ ඉන්නේ? පහින් කෝකෙන්ද? පංචාද්වාර ආවර්ජන එක තව එකක් යනවා. දැන් චිත්තක්ෂණ හතරේ කාලය ගිහිල්ලා ගියා. 17න් හතරක කම්පණ ඉවරයි. හැබැයි කම්පන වාර එකක් දුන්නාට පස්සේ ඒ ධර්ම නියාමය අනුව 17 කම්පා වෙන නම් නවතින්නේ නැහැ. හතරද රූපේ කම්පණි. නැහ වස්තු රූපේ කම්පණි. දැන් ඊළඟට මොකද වෙන්නේ? පංචද්දා රාවජිනී ඊළඟ නිගමනය කරපන් මෙන්න චක්කු විඥානය. මෙන් ඇහි කියන්නේ. ඇහැ මුල් කරගෙන ආපු කම්පණියක් වෙන්නේ කියලා දැනගත්තා. අනේ චක්කු විඥානේ ආ. දැන් ඒ භුක්තිය පිළිගත්ත සම්පටිච්චය කියලා එකක් ආවා. ඒක තීරණය කරා මේ බඳු විගක් යහන් තීරණ කියලා එකක් ආවා. දැන් භුක්ති විඳ විපාක භුක්තිය. ඔන්න චිත්ත වීති එක මුල ඔක්කොම විපාක කිව්වේ ඒක. විපාක භුක්තියයි ඉස්සෙල්ලා හම්බෙන්නේ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? ආයිතරයක් ක්‍රියාහිතක් කියලා පින්පව් දෙකට අයිති නැති. ඒ ආවර්ජනය කරපු එකක් ක්‍රියාහිතක්. ඒකින් ආපු දෙයට භුක්ති විඳා පාප හෝ විපාක භුක්තිය විඳා. දැන් මොකද කරන්නේ? ඒ විපාක භුක්තිය අල්ලගෙන සංඛාර ගොඩ නගන්නයි ලැහැත්තේ. සංඛාර ගොඩ නගන්නම් දැන් තියෙන මානසිකත්වයට අනුකූලව ව්‍යවස්ථාපනයක උත්පනයක් කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද දැන් මම මේ භුක්තියේ කොහොමද ඊදී ගමන් කරන්නේ? ඒක දුවන්නේ කොහොමද? සස විඳින්නේ කොහොමද? නව රසයේ විඳින්න බලාපොරොත්තු වෙන අදහස් කරන අවස්ථාවට පරිචිත්තක්ෂණය ගත වුණා. ඒ කියන්නේ වර්තපන එකක් ගත වුණා. දැන් අතීත භවංග භවංග කරන භවංග උපච්ඡේද පංචද්වාර අවජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිර්ණ වර්තපන එක චිත්තක්ෂණ 17න් 8ක් ගිහින් ඉවරයි. තව තියෙන්නේ 8යි 9ක් තව තියෙනවා. දැන් ජවන හතක් පහළ වෙන තව ඉදිරියට ඉඳ තියෙනවා. හතෙන් එකක් හරි පහළ වෙන බලවත් අඩු නම් එකක්ව පහළ වෙන්නේ. හතක් පහළ වෙන බලවත් තියෙන නම් මේ කම්පණය. ඒකෙන් හද ගන්නවා ජවන 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 කියන හතක් යනවා ජවන් හතක්. මෙන්න ජවන හත කියන්නේ මොකද්ද? දැකපු රූපයි ස්පර්ශ මාත්‍රේද මං කෙසේ ක්‍රියාත්මක වේද ක්‍රියා කරන ආකාරය ගන්නවා ඒ හතින්. ඔන්න ඕකට කියන උඩු හිත. ඔයි චිත්තක්ෂණය පහ චිත්ත වීති කෝටි ගාන ගියහම ඕක නෑනක් හැදෙනවා අනු පිළිවෙලට. ඔයි චිත්තක්ෂණ කෝටි ගානක් යන එකේ ඇහෙන් ගියව එක එකතු කරනවා. අන්න අතීතය වගේ සිත් පේලි එක. බව විනාඩියක් තුළ ගියා නම් ওই සිත් පේලි. කෝටි ලක්ෂ ගානක් දැන් ගිහිලා සිත් වීති. ওই දිහේවා. ඊට පස්සේ මොකද කරන්නේ හැම එකම තියෙන බවාංගේ තරණය නැති පිළියෙකට එනවා. බවාංග උපච්ඡේදයේ නැති පිළියෙකට එනවා. ඔය කරද්දී පිළියෙ නැති හැටි. අන්න ආවර්ජන සිත්ේවත් දර්ශනයේ යොමු කරපු සිත් පේලි එකකට එන පරිේෂණය තියෙනවා. මන්නේ පරිේෂණය කරපු සිත් පේලි හැදෙනවා. සම්පරිච්ඡේන කියලා ආපු එක හැප දුක් හතෙන් හරි මිදින ආව හැටි පිළිගන්න එකට වැටෙනවා ඒක. මම මෙහෙම දුකක් පිළිගන්න මෙහෙම දර්ශනයක් ලැබුවා කියලා අදහස් කරනවා. සම්පීන හිත් පේලි. ඇමිලා ඉන්නේ හිත් පේලි. ඊයතර හිත් පේලි හරගෙන. හරස් හතරගේ හිත් පේලි කෝටි ලක්ෂ ගණන් උළුවතර අනුපිළිවෙල මෙහෙම පිළිහිටිනවා. අනේ වත්තපන් හිත් පේලි අනික. ඒ හිත් පේලි කල්පනා කරපු විතරයි මම මේ දෙපේන දර්ශනෙට කෙසේ කටයුතු කළද කියලා විමර්ශනය කරලා අදහස් වෙන්නේ. මම ඉගෙන මෙහෙ කටයුතු කරයි ඇති ඉන්නේ ජවන හිත් පේලි. අනේ දැන්නේ. අනේ උළු හිත කිව්ව නොයි ජවන හිත් පේලි ටික. අර කෝටි ලක්ෂයක් හිත් පේලි හදගත්තා නම් ජවන හිත් පේලි පළවෙනි ජවන හිත් පේලි කෝටි ලක්ෂයක් තියෙනවා. දෙවෙනි ජවන හිත් පේලි කෝටි ලක්ෂයක්. තුන්වෙනි ජවන හිත් පේලි කෝටි ලක්ෂයක්. මෙන්න මේ විදිහට පල්ලෙහැටි කෝටි ලක්ෂයේ කෝටි ලක්ෂයේ හිත් පේලි අරගෙන විනාඩියක දැනීම පිළිබඳව අපි ඉතින් ගත යුතු පියවර නිගමනය කරනවා. මෙන්න මේ ක්‍රමෙන් නිගමනය කරගත්තාම ජවන හිත් පේලි කෝටි ලක්ෂයේ හතක් වෙනවද? ඔන්න ඕචිල තමයි තියෙන්නේ. අපිට මෙලොව පළදින ආ වූ දැනීමක් හැඟීමක් හැප දුක් විඳිනා ඒ හරියට. මතු භවයකට යම් කිසි කර්ම ශක්තියක් නිපදයන් නිපදවන ශක්තිය විශේෂයෙන් නිපදවන මෙද පහ. අවසානයේදී වෙන්නා වූ හත්වෙනි එක ඊළඟ භවයේ හට ගන්නා ශක්තිය දෙන්නේ නිපදවන එක. මෙන්න මේ විදිහේ චිත්ත වීති ගමන් කරන ක්‍රමයක් තුළ මේ හිත වැඩ කරා. ඊ මේකේ උළු හිත කිව්වෙ මොකද්ද? ඔන්න ඒ ජවන පේළියේ ගිය වැඩ පිළිවෙල. ওই ජවන පේළියේ පළවෙනි දෙවෙනි තුන්වෙනි වෙන් අපි හිතන්න පුළුවන් මිසක් කියන්න කරන්න බෑ. හතරවෙනි ජවන පේළියේ කතා කරවන්න පුළුවන් හැකියාව ලබන ක්‍රියා කරන හැකියාව නේ. පස්වෙනි ජවන පේළියේ බලේ තමයි අතපය ක්‍රියාත්මක කරන බලේ නේ. කායික ක්‍රියා කරන බලේ. හයවෙනි ජීවිතේ දෙක දැක්කා. දැන් දුරල්ල යනවා. මොකද වේගයෙන් ආපේ ක්‍රමකටම අඩුවේ මේ යන්නේ. දැන් 6 7 යනකොට ඉන් ඉහට ගන්න බෑ. හත වැන්නට පස්සේ ජවන වැන්නා. ඊට පස්සේ මොකද කරන්නේ? ක්‍රියාත්මක කිරීමේ හිත කාය වචනේ ක්‍රියාත්මක කරන බලිය බෑ. හිතරෙන්ද හැංගීම විතර ගන්න පුළුවන්. ඒක නිකන් සදාලම්මනේ හිත. ඒකත් කියනවා. මේ මහා තාරම් හිතේ මහා ගැඹුරු දෙයක් නේ කියන්නේ. මේ වගේ හිත චිත්ත වීතිය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔන්න උරු හිත කියලා කියන්නේ මේකේ තියෙන මේ ජවන් පේලිය. ඒක පස්වෙනි ජවන් පේලිය තමයි ක්‍රියාත්මක හිත. හතරවෙනි ජවන් පේලිය කතා කරන හිත පේලිය. තුන්වෙනි ජවන් පේලිය හිතන හිත පේලිය. ඔන්න ඔය විදිහයි හිත කය වචනේ ක්‍රියාත්මක කරන් ජවන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේක හරියම ගැඹුරු අති සූක්ෂම දෙයක්. ඉතින් මේ දෙයක් ගැන අනාවරණඥාදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන පෙන්වපු චක්‍රය මේක නිසා. අපි ඒ චක්‍රේ කතා කරනවා නිසා මේක තේරුම් ගන්න කතා කරන්නේ මේක අපිට හිතා ගන්න පුළුවන් එකක් නෙමෙයි සර්වඥ ගෝචර දහම. හිත ගැන විග්‍රහ කරන්නේ. මේක සාමාන්‍ය මිනිස්සෙක් හිත ගැන විග්‍රහ කරන්න යනවා කියන්නේ මොනවද කරන්න යනවාද? කොහොම නිගමනය කරන්නේ? මෙන්න මේකේ විපාක හිත් වේදී තමයි අපි යටි හිත කියන්නේ. සම්පටිච්චන සම්පීර්ණ දෙය. ඔන්න යටි හිත. අන්න උඩු හිත. යටි හිත විතරක් ක්‍රියාත්මක කරනවා කිව්වේ මෙතන දින පරිස්සාරාමන අතිපරිස්සාරාමන ගැටි හිත වීදි දෙකක් යනවා. ඒක ජවන පහල කරන්නේ. පාපු ආරම්භම ඒ වීටි හිතේ බවාංග වශයෙන් ගිවිල යනවා. අමුතුවෙන් කියා ගන්න බලයක් නෑ. ඒකට හැංගිනවා. හොර කියා ගන්න දෙයක් නෑ. දැනිනවා දැනිච්ච එක නෝ හිතන්නත් බෑ කියා ගන්නත් බෑ අමුතු හිතිල නගන්නත් බෑ. විද විලා ඉන්න එකයි කරන්නේ. මෙන්න මේකට ආපහුම කියනවා අපි නිින්දේ හිටියේ. නිදි හිටතට කරන්න දෙයක් නෑ. ආපේ මුක්ති විඳලා කරා. නිින්දේ හීනියක් ගන්න. අපිට ඕනේ කරන්න බෑ. ආපේ මුක්ති විඳිනවා. විනයකට ඒක බේරෙන්නත් බෑ. එහෙම එකක් නගන්න බෑ. මොකද එතන ජවන්නේ මේ අතිමහතාරම් අරිත්තාරම්මන අතිපරිත්තාරම්ම චිත්ත වීතිය වල හැටි. සිහි නැති වෙලා ඉන්නවා අතිපරිත්තාරම්ම. නින්දේ ඉන්නවා පරිත්තාරම්ම චිත්ත වී. කොහොමයි යන්නේ? ඉතින් මේක හරියට ගැඹුරු විග්‍රහයක්. මෙතන මෙතනින් පෙන්න චිත්ත වීතිය කොයිම මොහතකවත් එක චිත්තක්ෂණයක් පවතින වෙලාවක කව චිත්තක්ෂණයක් නැහැ සත්‍යෙදි. හැම සත්‍යෙකටම එක චිත්තක්ෂණයක් ගත්තා නම් ඒකට අදාළ අරමුණ විතරයි. අරමුණු දෙකක හිත පිහිටන්නේ. එහෙනම් හිත ඒ අරමුණට ගමු කියන්නේ මොකේද? ඒ අරමුණේ නෙවෙයි. අරමුණු දෙකක හිත පහදලා සත්‍යයක් නේ. මේ හිත ඒ අරමුණට ගන්න ඒ අරමුණට ගන්න කියන්නේ මොන මොනද කවද? හිත ඒ අරමුණේ තමයි කියන්නේ. අරමුණු දෙක හිත පහලන චක්කු ద్వාරෙ හිත පහලන නම් සෝතා ద్వාරය කරනවා. චක්කු ద్వාර විතරම. ඒකත් ඒ ගත අරමුණ විතරමයි. කව අරමුණක් ඉඳින්ද ගන්නද? එහෙනම් සැලෙන චිත්ත විදියකින් වනේ එක ගන්න. ඉතින් මේ තරම් අති සූක්ෂම විෂයක් මේ චිත්ත විෂයේ. චිත්ත විෂය අකින්තියයි. මේක හොයන්න ගියොත් බලන් ගියොත් පිස්සෙක් වෙනවා නිසා මේක කෙලවර හොයන්න බැහැ. මේ බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙකුට මේ හිත පිළිබඳව ඔය කිවර උන්වහන්සේ හිලපිලුවක් දන්නේ නැහැ. දන්නවනම් කියන්න බෑ. ඔය වගේ පඬිතුයෝ කියන හින්දා තමයි පඬිත් මානෙට අල්ලන්නයි බැරි මත්තනේ. බොහෝම තීක්ෂණ නුවණ තියෙන කෙනෙක් තෝරා ගන්න පුළුවන් මත්ත මෙයාට ඉතුරු වෙන විදිහට බුදුරණාහන්සේ ඔය කියන විදිහ කරලා. ඔය දිහා ඉන්න විදිහ කරන්නේ කියන වැඩක් නැහැ උඹලට. නමුත් හිතගෙන මම දන්නේ නැහැ කියන මෝඩකමත් ඉතින් ඒක අත්හැරගන්නවා. උඹලට වදා ගන්න පුළුවන් උපරිම මත්ත මොන උච්චරයි. ඔයින් හැර මත්තමක් උඹලට මේ හිතගෙන තේරුම් ගන්න බැහැ. තව මේක හට ගන්න කොට ඉතින් එකට පත් වෙන හැටි සූවිසි පත්යන්ගේ පත් වෙන හැටි ඒකේ නේද විහාල පත්ේ කොටක් තියෙනවා. 24 ආකාරයේ මේ ඉතින් එකට පත් වෙලා එන්නේ නැහැ. බවාගේ කල් වෙන මොකද්ද ප්‍රත්‍ය වෙන්නේ? බවාගේ උපත්යේ දෙන කොහොමද ප්‍රත්‍ය වෙන්නේ? ආවර්ජන චිත්තේ මොනවද ප්‍රත්‍ය වෙන්නේ? ඊළඟ සම්පරිජන චිත්තේ ආවර්ජනේ මොනවද ප්‍රත්‍ය වෙන්නේ? කොහොමද ප්‍රත්‍ය වෙන්නේ? මේ ආදි වශයෙන් විශාල විග්‍රහයක් තියෙනවා. මේ විග්‍රහය කරන්න ගිය මිනිහ පිස්සෙක් වෙනවා. සාමාන්‍ය මිනිහෙකු මනසටවත් තෝරගන්න බැහැ. ඉතින් මේක විග්‍රහ වෙන්නේ මොකද? බුදුරජාණන් වහන්සේ හිත පිළිබඳව දන්න දැනීම ගැන තියෙන සැකයක් තිබුණා. ඔය සැක දුරු කරගන්න. නිවන් දකින්න ඕනේ. ඔච්චර හිතන්න අවශ්‍ය නැහැ. මේවා ඉගෙන ගන්න අවශ්‍යයක් නැහැ. මේ බුදු පියාණන් වහන්සේගේ පරවචතා ඥානීය ගැන යමෙකුට සැකනා. ඔන්නේ සැකදුරු කරගන්න බුදුරජාණන් වහන්සේ දුන්න ධම්ම තුනේ හොඳටම ඇති. සාමාන්‍ය විහිදී ඥානීයකට අංශු මාත්‍රයකටවත් කිට්ටු කරන්න බෑ. උන්වහන්සේගේ ඥානීය පාපාලේ රූලි මාත්‍රයකට මේකින් ලෝකෙින් ලොකෝ පඬිත්යාගේ මොළේවත් කිට්ටු කරන්න බෑ. ඔන්නෝක සත්‍ය වශයෙන් දකින්න ඔය ධම්ම දකින්නකොට. නෑ බුදුරජාණන් වහන්සේ සරවඥා කියන එක ලෝතර බුදුරජාණන් වහන්සේ සුන් ලෝකාදරයි සරවඥා කියන වචනෙක සම්පූර්ණ හේතු සාධක දකින්න මේ ධම්ම අහනකොට. ඔයිතර කවුද විග්‍රහ කරන්න ඉන්නේ කියන්නේ. දැන් උන්වහන්සේ විග්‍රහ කළේ ඔය කියන චිත්ත විෂය මාත්‍රය. චිත්ත විෂය බුදුරණහන්සේ විග්‍රහ කරන්නේ නැහැ ලෝකයා. කොහොම විග්‍රහ කරන්නේ? එහෙම ලෝකයේ මේ හිත කියන්නේ මොකද? හිත හටගන්නේ කොහොමද? කොහෙන්ද ආවේ? මේකේ මුල මොකද කියලා මේ පඬිත් ප්‍රශ්නයක් අහන්නේ. කොහොමද දැනගන්නේ? මේ චිත්තයන්ගේ මාත්‍රයක් විග්‍රහ කරනවා මාත්‍රිය තෝරගන්න බැරි මිනිස්සු. මුළු චිත්තයක් හටගත්ත හැටි විග්‍රහ කරන්න ගියොත් එහෙම හේතුඵල හොයන්නේ. කවුද හොයන්නේ? මේ බුදුරණහන්සේ කියන්නේ අචින්ත චිත්ත විෂය හොයන්න යන්න එපා කියලා පිස්සෝ වෙනවා. මුලාවටපත් වෙනවා. කරන්න බැරි දෙයක්. දැන් මේක මන් දන්න බව තේරුම් ගන්න. මෙන්න උඹලා දැන් ගන්න පුළුවන් අන්තිම උපරිම. ඕක හොයන්න ඕනේ නිවන් දකින්න ඕනේ හැම එකක්ම හටගත්ත නම් නිදි දෙනවා. හටගත්ත නම් විපරණාමයටපත් වෙනවා. උඹලා ඔකෙන් ආසාදීනේක පවත්තන්නේ පවත්තන්නේ කකු නෑ ඔක ධර්මතාවයක් තියෙන හටගත්ත එක නිදි දෙන්නේ. ওই ධර්මතාවය ඉක්මවන්නේ අන්තිම සූක්ෂමයේද කියලා. එහෙනම් යන්න ඕනේ මොකද්ද? උඹලා විදින භුක්ති විඳින යමක් හටනම් ඕක වැඩක් නැහැ කියලා දැනගන්න. භුක්ති අල්ලපු දෙන විදියා කියනවා උඹලා නිදහස්. සසර ගමන ඉවරයි. ඒ ඔච්චර හොයන්න යන්න ඕනේ. මනවරණ ලස්සන රූපයක් කියලා කියන්නේ හරයක් හැටි එකක් නෙමෙයි කියලා තේරුම් ගත්තා නම් ඒකෙ තියෙන හිඳ බැඳ ගන්න චන්දරාගේ ඉවරයි. චන්දරා දර්ශන චන්දරාගේ වුණා නම් නැවත දර්ශනීය පහළ වෙන දවසේ වෙන්න අවදී හදා ගන්න හේතු නැහැ. ඒකෙම මිදුණා. එහෙනම් දුකෙම මිදුණා. මේ දුකෙම මිදෙන දවසේ තියෙන ගහින්න ඉන්න හොයන්න යන්න ඕනේ නැහැ කියන එකයි. පඬිතියන්ගේ පඬිත වේදී මුලා මතේ විඳ බුදුරණන් වහන්සේ ඔය විග්‍රහ කරලා තියෙනවා. මේ ධර්මයේ තේරුම් ගත්තාම තමයි ඔගේ අපාර්ථය ගැඹුරට බැහැලා එන්නේ. ඉතින් මෙච්චර ගැඹුරක් වෙන්නේ මොකද මේ අපිට හිත අපේ මනස තවත් පස්සේ යන්නේ කියලා නතර කරන්නේ මේ විදිහට. නිවන් දකින්න ඕවා හොයන්න ඕනේ නැහැ. නමුත් හිත ගැන හොයන්න ගිහිල්ලා නම් හොයන්න බෑ මේක තියෙන සූක්ෂමත්වයේ මේ වගේ මෙච්චර අපිට මෙච්චර වෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ දැනීම ගැන මොනවද කතා කරන්නේ? උන්වහන්සේ දේශනා කරපු දැනීම අපිට වැටහිලා ඉතින් වැබහාගත දැනීම කියන එක තෝරා ගන්න මෙච්චර අමාරු නෑ. මෙච්චර ගැඹුරු නෑ. ඒකට අපි මේ හිත ගැන මොනවද කතා කරන්න යන්නේ? මේ අචින්ත චිත්ත විද්‍යාව කියන්නේ නිවන් දකින්න ඉච්චර යන්න ඕනේ නැහැ. නිවන් දකින්න දැනගන්න ඕනේ මේ හත ගන්න අපිට ආස්වාදින මනවදන රූප මනවදන ශබ්ද මනවදන ගන්ධ මනවදන රස මනවදන පහස කියන මේවා අපේ හිත බැඳිනවා. මෙන්න මේ හිත බැඳින නිසා චන්දරාගය ගොඩනගෙනවා. ඔන්නේ චන්දරාගය ගොඩනගෙන සාකල් සසර ගමන ඇති වෙනවා. ඒ ඔය හිත බැඳින කොටස අසාරයි කියලා තේරුම් ගත්තා නම් චන්දරාගය දුරු කරගන්නේ ඒකයි. චන්දරාගය දුරු කරගත්තා නම් සසර ගමන උපාදාන ඉවරයි. උපාදාන වල භව නිරෝධය භව නිරෝධය ජාති නිරෝධය බුදුරණන් අධ්‍යාක චක්‍රය දේශනා කළා. ඒ චක්‍රය ගැන අපිට හිත හිතන්න දෙයක් නැහැ. උන්වහන්සේගේ ඥාන ශක්තිය දැක චක්‍රය දෙල්ලමක් නෙමෙයි. ඒක ආදී නිවෙනවා සුවා නිවෙනවාමයි. අනිත් විශ්වාසය අපිට ඇති වෙනවා ওই ගැඹුරු ධම අහනකොට. ආයි උන්වහන්සේ ගැන හිත හිතන්න උන්වහන්සේගේ දේශනාව ගැන හිත හිතන්න දෙයක් නැහැ. මේකෙන් විදිනවා කියන විදිනවා විදිනවාමයි. ඒක විනවාමයි කියන අපේ කියන දෙයක් නෙමෙයි. අනිත් මහා විශ්වාසී බුද්ධ බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව කියන ලෝකෙට. බුදුන් කෙරෙහි බැහැදීම කියන දෙන්නයි. අනිත් විශ්වාසී විතර තමයි සත්‍යයේ සත්‍යයේ පිටේ නෑ. ඒමක වරලා ලෝක සත්‍යය දුකෙන් මිදෙන්නේ. ඉතින් අදට තියෙන්නේ ඔච්චර ගැඹුරු හොයන්න අවශ්‍ය නැහැ. ඔය ටික කිව්වෙත් මේ හොයන්න ගඳල නිසා. ඉතින් ඔක ඉතර යන්න ඕන එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ පරවච සාඥානි කියන අප්‍රමාණ පරමයේ අන්තු මාත්‍රයක් තින්නේ ඒක තේරුම් ගන්න. ඉතින් අපි මේ බුදුරජාණන් වහන්සේගේ බුදු වැසට ගෝචර වෙච්ච පරවච ගෝචර දහම් පස්සේ ඇඟිලි ගතා යන්න ගිහිල්ලා අපි අමාරු වෙටේ නැතුව. උන්වහන්සේ අපිට අයින් කරගන්න කිව්ව සෘෂ්ණාව අයින් කරගන්න ඕනේ. ඒ මැත්තේ මිනිල ඒක කරගත්තාම නිවන් දැක්කේ. ඔය ටික කරගන්න. ඉතින් මේ නවීන විද්‍යාව බුදුදහමට ගැලපුණා දැන් දැක්කන්නේ ඉතින් ඒක නවීන විද්‍යාවට මොකද වෙලා තියෙන්නේ බුදුදහම කරපන්නේ මොකෙන්ද නවීන විද්‍යාව මහ වෙනා බුද්ධහම අසු මාත්‍රය කියන්නේ. බුද්ධහම මහ වෙනා නවීන විද්‍යාවේ අසු මාත්‍රය කියන්නේ. මොකේට සම කරන්නේ? නවීන විද්‍යාව මොකේට සම කරන්න බුදුරණන් වහන්සේ? පුස්තක සම කරලා හැක. වෙන කියන දෙයක් නැහැ. අද දවසේ අපි සාකච්ඡා කරන්න තියෙන කාලය ඉවරයි. තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා. නමුත් නැවත වතාවක් ලැබුණ අවස්ථාවක් අපි ඉදිරි ප්‍රශ්න සාකච්ඡා කරගමු. නමුත් මේ ඉතිරිලා තියෙන ප්‍රශ්න ඉතුරු වෙලා නැහැ. මේවට උත්තර ලැබිලා තියෙනවා. මුල් ප්‍රශ්නට උත්තර එක එක දෙනකොටම මේ සියලු ප්‍රශ්නවලට උත්තර කැටි වෙලා ඉවරයි. පොඩක් හිතලා බලවනම් මං දුන්න ප්‍රශ්නෙට උත්තරේ ආවේ නැද්ද කියලා පැහැදිලිව වෙන්නේ ආපුවා.